සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුඤ්ඤං තේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝති ධර්ම ශ්‍රවණා පිළිසි කාරුණික පින්වත් වර්ෂයක් ගෙවිලා නව වර්ෂයක් අපට උදාපත් වෙච්ච මේ වෙලාවේ මේ නිවස තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළ තථාගත ධර්මයේ දේශනා කරවාගෙන මෙලව ජීවිත සනසන සසර ජීවිත සුරකින නිර්වාණ විමුක්තිය පිණිස සත්පුරුෂාශ්‍රය ධර්ම ශ්‍රවණේට මඟ සලසාලන උතුම් උදාර පින්කමක් සිද්ධ කරගන්නට සූදානම් වන වෙලාව. එහි ආරම්භය ලෙසින් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අභියස යමක් පූජා කරන්නේ යම්සේද ඒ හා සමාන වූ සදහැසිත් ගෞරවණීය සිත් තම තමන් තුළ පහළ කරගෙන බෙතිබරව පිළියෙල කළ මල් පහන් සුවඳ දුම් සිසිල් පැන් ගිලන් පස පූජාවන් අත්පස තබා තැන්පත් කරන්නට යෙදුණා. ඒ අත්පස තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් පළමු කොට ඒ ලෞතුරු ගුණ විසී පූජා කරන්නට ප්‍රථමව තුන්වක් සැනසූ මටද සැනසීමේ මඟ උදා කර දුන් මහා කාරුණික බුදුරජාණන් වහන්සේට තුන්ලෝ වාසී සත්වයාගේ සසර දුක්ගිනි නිවාලන තථාගත ශ්‍රී සද්ධර්මයට ඒ සදහම් මගින් නිවී සැනසුණු සසර දුක් නිමා කරගත් ආර්ය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා කියලා සාදු කියනවා. බුදුරජාණන් වහන්සේගේ අභියසත් බසතන්පත් කරන ලද මේ සියලු පූජාවන් මහා කාරුණික ලෞතර බුදුරජාණන් වහන්සේ මට දානුකම්පාවෙන් මා කෙරෙහි කරුණාවෙන් මේ සියලු පූජාවන් ඉවසා වදාරත්වා පිළිගනිත්වා මින් උපදනා කුසල පුණ්‍ය සම්පත්තිය සසර දුක් නිමා කොට ලබන උතුම් නිර්වාණ සාන්තිය පිණිස නිවන් ලබනාතුරු දෙලව සාන්තිය රැකවරණය පිණිසත් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් මේ සියලු පූජාවන් තථාගත ලෝතුරු මහා කරුණික ආනන් වහන්සේටම පූජා කරමි. පූජා වේවා පූජා වේවා යන අදහස ඇතිව සාදු නාදයෙන් පූජාවන් පවත්වනවා. සියලු තැන්හි පිහිටියා වූ සතර දළදා වහන්සේ ඇතුළු ශාරීරික උද්දේශික පාරිභෝගික ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාටද මාගේ වන්දනාව නමස්කාරය වේවායි සාදු කියලා නමස්කාර කරනවා. සසර පුරා දැන නොදැන සිදුවුණු සියලු වරදට ප්‍රමාද දෝෂයෙන්ට උතුම් බුද්ධ රත්නයෙන් ධර්ම රත්නයෙන් මහ සංඝ රුවණින් මට සමාව ලැබේවා. දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා යන අදහසින් තුනුරුවන් සමා කරවා ගන්න. පින්වතුනි අද මේ නිවසේ විජිත මහත්මයා නේද? විජිත මහත්මයා හිමමැතිණිය දරුවන් මේ අවුරුද්දේ පළවෙනි දවසේ තමන්ගේ ජීවිතේට පමණක් නොවේයි මේ හැම දිනාගම ජීවිතවලට අලුත් අදහසක් අලුත් බලාපොරොත්තුවක් නැවුම් හැඟීමක් ඇති කිරීමේ අදහසින් මේ ශනිදා විවේකී දවසේ වර්ෂයක් උදාපත් වෙච්ච මේ වෙලාවේ ධර්ම දේශනාවක් පවත්වන්නට අදහස් කළා තීරණය කළා. ඒ ධර්ම දේශනාව අපි හැම දෙනාගෙම මෙලව ජීවිත සසර ජීවිත සුරකින දේශනාවක් වෙන්නට ඕන. එනිසා අද දවසට ගැලපෙන අද දවසට උචිත මාතෘකා ධර්මයක් අපි මාතෘකාව හැටියට තෝරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් තුල සඳහන් වෙනවා ඕභාස දේශනා කියලා කොටසක්. ඒ ඕභාස දේශනා කියලා කියන්නේ ඒ ධර්ම දේශනාවට නියමිත වෙන ඉලක්ක වෙන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනින් බොහෝම ඈතක ඉන්න කෙනෙක්. ඒ ඈතක ඉන්න කෙනාට බුදුරුවක් ආලෝකයක් මවා ඔහුට ඒ සිටින තැන ඉඳගෙන සවන් දෙන්නට පුළුවන් විදිහින් ඒ කරන ආලෝකයක් මැද කරන දේශනාව ඕභාස දේශනා කියලා සඳහන් වෙනවා. අද අපි මාතෘකා කළ ගාථා ධර්මයක් ඒ බඳු දේශනාවක්. ඈතින් ඉන්න කෙනෙකුට කළ දේශනාවක්. මේ දේශනාව මිනිසියෙකුට කළ දේශනාවකුත් නෙමෙයි. එක්තරා දෙවඟනක් අරබයා කළ දේශනාවක්. ඒ දේශනාව පවත්වන්නට හේතු කාරණාවන් බොහෝම දීර්ඝ වෙනවා. ඒ සඳහා අපේ මතකයට නගන්ට වෙනවා අපේ ශාසනයේ වැඩ සිටිය තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා සද්ධර්මයේ ලෝකයට දේශනා කළත් අනේ මහා කාශ්‍යප හාමුදුරුවෝ අපි වෙනුවෙන් ඒවා සුරක්ෂිත කරලා ප්‍රමාණවත් කරලා බොහෝ කලක් පවතින්නට කටයුතු නොයදුවේ නම් පළවෙනි සංගායනාවෙන් අපට නිවැරදි නිරවුල් ධර්මයක් නොලැබී යන්න තිබුණා. එනිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ වර්තමාන බෞද්ධ ලෝකයට බුදු කෙනෙකුට පමණ දෙවෙනි වෙන උත්තමයන් වහන්සේ හැටියටයි සලකන්නට ඕන. උන්වහන්සේ පැවිද්දට එන දවසේම ඒ ගැන සලකුණක් බුදුරජාණන් වහන්සේ තැබුවා. පින්වතුන් අහලා ඇති ඒ චරිතය පිළිබඳව පිප්පලි මානවක හා බද්ද කාපිලානු කුමරිය බඹලොවින් චුතව මිනිස් ලොව පහළ වූ උත්තමයන් වහන්සේලා දෙනමක්. මේ අය බොහෝම විරාගී ජීවිත ගත කළේ. විවාහ ජීවිතයකට කෙසේවත් කැමති නොවුනත් මව්පියන් සතුටු කළ යුතු නිසා මේ දෙදෙනා විවාහ ජීවිතයට පත් වුණත් ඒ විවාහ කඹුසමියන් වශයෙන් කටයුතු නොකොට ඒ දෙදෙනා එක යහනේ විරාගී ජීවිතයක් ගත කළේ. සයනය මැද මල් මාලාවක් දමා රාත්‍රී නින්දට යන්නේ. යම් කෙනෙකු සරාගී වූයේ නම් ඒ පැත්තට හැරෙන විටම ඒ මල් දමන තැලී පොඩි වී අනිකාට ඒ අදහස් සිතුවිලි හඳුනා ගැනීමේ නිමිත්තක් වශයෙන් තබාගෙන බොහෝ කලක් මේ අය විරාගී ජීවිතයක් ගෙවා දැමුවේ. එහෙත් යම් දිනයක වක් මගුල් දිනේ කුඹුරසී සාමින් සිටියදී තම සේවකයින් කැපි කැපි මතුවෙන පස් පිඩලි මත කපුටන් වසා යමක් ඇහිඳ කනු දැක මේ පුරුෂයන්ගෙන් විමසීමක් කළ මොනවද මේ කපුටෝ ඇහිඳින්නේ? සාමීනි කපුටෝ මේ පස් පිඩලි වල තියෙන පණුවන් ඇහිඳගෙන කන්නේ. මේ පණුවන් කැටි මෙරි කපුටන්ට ගොදුරු වෙන මේ අකුසලයේ කාටද අයිති වෙන්නේ? උඹලටද? සාමීනි අපි වැඩ කරන්නේ ඔබ වහන්සේ නිසා, ඔබ වහන්සේගේ අනයි. ඒකේ අකුසලයක් තියෙනවා නම් ඔබ වහන්සේටමයි ඒක අයිති වී යුත්තේ. එතුමා කල්පනා කළා මේක පණුවෙකුට ඒක ආත්ම භාවයක් විඳවන්න වුණොත්, දුගතියට යන්න වුණොත් කොච්චර ආත්ම භාව ගානක් දුගතියේ ඉන්න වේවිද? නිසා මේ ජීවිතය මේ සසරෙන් මිදෙන්නට නොව සසරේ රැඳෙන්නට අපා ගත වෙන්නට පවා හේතු කාරණා බොහෝ ඇති බව දැක පැවිද්දට යන්නට තීරණය කළා. එදින බද්දකාපිලානී කුමරියද ගබඩාවල පුරවා තිබූ තල ආදී දේ අව්වේ තබා වියලා පරිස්සම් කරන වෙලාව එහිදීද කුරුල්ලන් ඇවිල්ලා යමක් එහිඳ කණු දැක සේවිකාවන්ගෙන් විමසුවා මොනවද මේ හිඳින්නේ? සාමීනි පණු කැදලි කුරුල්ලන් ඇවිල්ලා එහිඳගෙන කනවා. ඇයද අර විදිහටම ප්‍රශ්න කරලා එහි විපාකයේ කොච්චර බියකරුද කියලා දැක ඇයද සසරෙහි කලකිරී ගිහි ජීවිතයෙන් මිදෙන්න අදහස් කරගත්තා. ගෙදර පැමිණි තම ස්වාමියා බිරිඳට කතා කරලා මා සතු ධනයත් ඔබ මේ නිවසට එන විට ගෙනාපු ධනයත් ඔබට බාරයි. ඔබට කැමති විදිහකින් ජීවිතයේ ඉදිරියට පවත්වන්න මේ සියලු දේ රැගෙන ගෙදර යන්න හෝ වෙනත් සාමියෙකු හා වෙසෙන්නට හෝ අවසර දී ගෙදරින් පිටව යන්නට සූදානම් වන විට බද්ද කාපිලානේ කුමරිය අහනවා, සාමීනි ඔබ වහන්සේ කොහේ යන්නද හදන්නේ? ඊදු මේ සසර ගමනේ තියෙන බියකරු බව පහදා දෙමින් මම මේ සියල්ල අතහැර පැවිද්දට යන්නයි සූදානම. අනේ ස්වාමීනි ඔබ වහන්සේ විතරක් නෙවෙයි මමත් කැමති ඊ ගමන යන්න, මටත් මේ සම්පත්තියෙන් ඇති පළක් නෑ. ඒ දෙදෙනාම සල්පිලෙන් සිවුරු පිරිකර ගෙන්වාගෙන පැවිද්ද ලැබුවා. හැබැයි මේ පැවිද්ද කාගෙන්වත් ලැබපු පැවිද්දක් නෙමෙයි, මේ ශාසනයේ පළවෙනි පැවිද්ද උද්දේශික පැවිද්ද. ඔවුන් සිවුරු පොරවා ගත්තේ මේ ලොව බුදු කෙනෙකු ලෞතුරා සර්වඥන් වහන්සේ නමක් වැඩ සිටිනම් උන්වහන්සේ උදෙසා අපගේ පැවිද්ද වේවා කියන උද්දේශික පැවිද්ද ලැබලයි මේ දෙදෙනා මාලිගාවෙන් පිටව ගියේ. සියලු දේ අතහැර දාලා මේ දෙදෙනා හිස් අතින් පිටව ගියා. යම් දුරක් ගොස් දෙවන් හන්දියකදී ඔවුන් සාකච්ඡා කළා, අපි තව දුරටත් එකට කටයුතු කිරීම, එකට ගමන් යාම සුදුසුයි. බොහෝ දෙනා තුල සැක සංකා ඇති වෙන්න පුළුවන්, හිද්දූෂණය කරගන්න පුළුවන්. ඒ නිසා අපි වෙන්වීම සුදුසුයි පැවිද්දෙදි. බද්ද කාපිලානේ කුමරිය තම ස්වාමියාට ප්‍රදක්ෂිනා කොට සතර දිසාවේ සිට වැඳ නමස්කාර කොට ඒ වෙන්ව යන දවසේ ඒ දෙදෙනාගේ සාංසාරික බැඳීම වෙන් කරන්නට නොහැකි වූවාක් මෙන් මහ පොළොවට දරාගත නොහැකිව මහ පොළොවද කම්පාවෙන්ට වුණා. ඒ දෙදෙනා දෙමන් සන්ධියෙන් වෙන්ව ඉදිරියට යද්දී අද මගේ ශාසනය බොහෝ කාලයක් පවත්වන මගේ ශාසනයෙහි දෝතාංගධාරී අතර අග්‍රවන ශ්‍රාවකයන් වහන්සේ ඉදිරියට එන්නේ ඇයි බුදුනුවණින් දැක ඔහු එන මග ගසක් යට සෙවණේ බුදුරජාණන් වහන්සේ මහා මග යන කෙනෙකුට පෙනෙන ආකාරයෙන් උන්වහන්සේ වැඩ සිටියා. ඈතදීම මේ ගස මුල වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දුටු මේ තවුස්තුමා, මේනම් මා පැවිදි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේම විය යුතුයි කියලා දුටු දර්ශනයෙන් හඳුනාගත්තා. එතෙන් සිට දන නමාගෙන දින දිගේ බුදුරජාණන් වහන්සේ දෙසට වැඳ නමස්කාර කරගෙන ආවේ. ඒ අසිරිමත් වන්දනාව මහානුභාව සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ මතක් කළා, කාශ්‍යපය ඔබ කළ මේ වන්දනාව සර්වඥ නොවූ කෙනෙකුට වන්දනාවක් මේ වන්දනාව කළා නම් ඔහුගේ හිස බෙල්ලෙන් ගැලවී බිමට වැටෙන්න තිබුණයි කියලා. ඒ තරම් ආනුභාව බලයක් ඒ වන්දනාවේ ඒ නමස්කාරයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සමග ප්‍රශ්න කීපයක් කතා කරලා අවවාදයක් කරලා මේ ශාසනයේ තියෙන එක උපසම්පදා මහණ උපසම්පදා ක්‍රමයක් මේ ඕවාද පටිග්ග අවවාද දීමින් පැවිද්ද පිහිටන ක්‍රම මේ ක්‍රම සාමීන් වහන්සේ මේ ශාසනයේ මේ ආකාරයෙන් පැවිද්ද ලැබපු උන්වහන්සේගේ මහණ උපසම්පදාව ඒ අවවාදයේ පිහිටුවීමම බවට පත් වුණා. අන්න එදා උන්වහන්සේ සමග ඉදිරියට ගමන් කරමින් සිටියේදී බුදුරජාණන් වහන්සේට එක්තරා රුකක් මුල වැඩ සිටින්නට උවමනා වුණා. ඒ වෙලාවේදී මහා කාශ්‍යපයන් වහන්සේ තමන්ගේ වටිනා දෙපට සිවුර, සංගල සිවුර හතරට නමලා බුදුරජාණන් වහන්සේට ආසනයක් කොට පැනෙව්වා. එහි වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ සිවුර ස්පර්ශ කරලා කියනවා, කාශ්‍යපයනේ සිවුර බොහෝම සිනුදුයිනේ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා කාශ්‍යප හාමුදුරුව මේ ශාසනයට ඇතුල් වෙන්නේ සංසාරේ කල්ප ගණනාවක පාරමිතාවක් අනුව. උන්වහන්සේ මේ ශාසනයේ පැවිදි වෙන්නේ මේ සිනිඳු සුමුදු චීවර පළඳින්න නෙවෙයි, පාංශකෝල චීවර දරන්න, දූතාංගධාරී වෙන්න, ඒ සඳහා සිත් නමන්නට උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරත්ම කාශ්‍යප ස්වාමීන් වහන්සේ කිනානේ ස්වාමීනි, මට අනුකම්පා කරලා මේ සංගල සිවුර ඔබ වහන්සේ බාර ගන්න, ඔබ වහන්සේට පූජා කරනවා කියලා සංගල සිවුර බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ පූජා කරන්න හදනකොට බුදුහාමුදුරුවෝ අහනවා, කාශ්‍යපය දැන් ඔබට සංගල සිවුර. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ කියනවා, කාශ්‍යපය කැමතිනම් මගේ දිราපත් වෙච්ච මේ සංගල සිවුර දෙන්න පුළුවන්. පුන්නා කියන දාසිය මියගිය වෙලාවේ ඒ කුණු වෙච්ච මිනිහ උතලා සොහනට ගෙනින් දාපු වෙලාවේ පණුව වහලා තිඹක් පමණ පණුවන්ගෙන් පිරුණු ඒ වස්ත්‍රය අරගෙන සෝදා පවිත්‍ර කොට සකස් කරගත්ත සිවුරක් බුදුරජාණන් වහන්සේ දරමින් සිටියේ. ඒ පාංශ කූල කෑලි කෑලි එකතු කරලා හදපු චීවරය බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන්නේ නම් අනේ ස්වාමීනි, මාලද භාග්‍යයක් කුට සලකන බව ඊතාත්ම සතුටින් බුදුරජාණන් වහන්සේගේ ඒ පාංශ කූල චීවරය බාරගෙන උන්වහන්සේ එදා පටන් පාංශ කූල චීවර දරන ඒ පාංශ කුල චීවරිකාංගය දූතාංගයක් හැටියට රකින්නට සමාදන් වන්නට උනා පමණක් නොව, ඒ සංකේතයක් වුණා මතු අනාගතේ කල්ප ගණනක් දුක් විඳලා අවබෝධ කරගත් මේ ධර්මය බොහෝ කාලයක් මේ ශාසනය පවත්වන්නේ සුරක්ෂිත කරන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බවට සාක්ෂියක් සංකේතයක් බවට පත් වුණා මේ චීවරය මාරු කර ගැනීම. බුදුරජාණන් වහන්සේ පැළඳි, බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ කිසිවක් මේ ලෝකේ වෙන කිසිදු ශ්‍රාවකයෙකු පරිහරණය කළේ නැහැ. තථාගතයන් වහන්සේගේ යමක් පරිහරණය කළා නම් ඒකම උත්තමයන් වහන්සේ බවට පත් උනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ හරිම කාරුණිකයි. උන්වහන්සේ කවදාවත් ඔයනේ පිණුසුතු මාලිගාවේ, විශ්වයාකාවගේ මාලිගාවේ, කොසල් මහරජුරුවන්ගේ මාලිගාවේ, වෙනත් වෙනත් සිටුවරුන්ගේ මාලිගාවල දන්සල් පවත්වනව, ආරාධනා ලැබ භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුව සමග වැඩම කරනවා. කවදාවත්ම මහා කාශ්‍යප හාමුදුරුව එහෙම gedaraka දානකට වැඩම කළේ නැහැ, වඩින්නේ නැහැ. උන්වහන්සේගේ ජීවිතයේම අංගයක් වුණා පිණ්ඩපාතිකාංගය. ඒ තවත් දූතාංගයක්. උන්වහන්සේ පිණ්ඩපාතයෙන්මයි යෙදෙන්නේ. උන්වහන්සේගේ පුරුද්දක් තිබුණා දන් දෙන දන් හෙන්දක් හරි බෙදෙන කෙනාට මහත්ඵල මහානිසංස කරන්න ඒ දන් බෙදෙන හැම මොහොතකම ඒ ක්ෂණයෙහි උන්වහන්සේ සමාධියට සමාපත්තියකට සමවැදෙලයි ඒ දානෙ පිළිගන්නේ. එපමණක් නෙවෙයි උන්වහන්සේ නිරන්තරවම නිරෝධ සමාපත්තියට සමවැදිනවා. ඔන්න දවසක් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා සද්දවසක්ම ඒකම ඉරියව්වෙන් ඒ සමාපත්තියේ වැඩ ඉඳලා සත් දිනකින් අවදි වෙච්ච වෙලාව සත් දිනක් ආහාර පාන ආදී කිසිවක් නැතුවයි ඒ සමාපත්තියෙහි වැඩ සිටින්නේ. ඒ නිරෝධ සමාපත්තියෙන් යුක්ත සාමීන් වහන්සේ නමකට යමෙක් යමක් පූජා කළොත් එදාම විපාක ගෙන දෙන මහානුභාව සම්පන්න ආනිසංසයක්. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින කෙනෙකුට දෙන පූජා කරන දානයට එදාම විපාක ගෙන දෙන අනුභාව බලයක් ඒ තුල තියෙනවා. උන්වහන්සේ හැමදාම නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා හොයන්නේ දුප්පත්ම අසරණම කෙනා කවුද කියලා. ඔහුට අනුකම්පා වෙනුයි මහා කාශ්‍යප හාමුදුරුව වැඩම කරන්නේ. එදා උන්වහන්සේට පෙනුණා එක්තරා කුඹුරක තමන්ගේ කෙත ආරක්ෂා කරගෙන කුරුල්ලන් එළවමින් සතුන් එළවමින් ඉන්න බොහොම දුප්පත් අසරණ කාන්තාවක් උන්වහන්සේගේ නුවණට හසු වුණා. උන්වහන්සේ දා තීරණය කළා ඇයට අනුකම්පාවෙන් ඇය ඉන්න ඉසව්වට වඩින්න. ඇයට එදා විශේෂ ආහාරයක් තිබුණ නෑ. වීකරල් ටිකක් කඩාගෙන පොරි විලඳ ටිකක් සකස් කරලා ඒක ආහාරයට ගන්න සූදානම් කරමින් හිටියේ. ඇයටින්ම මහා කාශ්‍යප හාමුදුරුව වඩිනවා දැක්ක ඇය මහා සතුටට පත් වුණා. අපි මේ බොහොම දුප්පත් වෙලා අසරණ වෙලා ඉන්නේ පෙරත් මේ බඳු උතුමෙකුට දන් හැන්දක් පූජා කරන්න බැරි වෙච්ච නිසා. මට අද ඒ ලාභේ ලැබුණනේ කියලා බොහොම සතුටින් අර විලඳ ටික පිළියෙල කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට බෙදුවා. උන්වහන්සේ බොහොම කෙටි අනුශාසනාවක් කරලා එින් පිටත් වුණා. අර කාන්තාවත් බොහොම අධික ස්ප්‍රීතියෙන් සතුටෙන් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පසුපසින් තමන්ගේ කෙත්‍යාය පසු වෙනකන් පසු ගමන් කරන්න වුණා. වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ මහා කාශ්‍යප හාමුදුරුව දුටුවාක් මෙන්ම. උන්වහන්සේ දැකලා තිබුණා මේ අන්තිම දාණය ඒගේ ජීවිතය අද අවසන් වෙන බව. ඒ උන්වහන්සේ දුටුවාක් මෙන්ම ඉදිරියට එන මේ කාන්තාවද නාගයෙකු විසින් දෂ්ට කළා. ඒ නාග විසින් ඇය මිය ගියේ අර යදාසන්න කර්මය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පූජා කළ දානේ අරමුණු කරගෙනමයි. ඒ නිසා ඇය නිදාගෙන පිබිදියාක් මෙන් තුසිත දෙව්ලොව උපන්නා. තිස් යොදුන් විමානයක් සහිතව ඇය දෙව්ලොව උපන් මොහොතේම කල්පනා කරලා බැලුවා මෙබඳු සැපතක් මට ලැබුණේ කොහොමද, කොහෙන්ද, මොකද්ද හේතුව? විමසා බලනකොට ඇයට පෙනුණා අනේ මහා කාශ්‍යපයන් වහන්සේට පොරි ටිකක් පූජා කරලා නේද මෙබඳු ආශ්චර්යමත් විපාකයක් ලැබුණේ. ඒ නිසාම ඇයට නමත් ලැබිලා තිබුණා ලාජා කියලා. ලාජා කියලා කියන්නේ විලඳ පොරි වලට තියෙන නම. ලාජා දෙවඳන. ඇය මහා කාශ්‍යප හාමුදුරුව නිසා මෙබඳු සැපතක් ලැබුණු බව දැන මහා කාශ්‍යප හාමුදුරුවන්ට ගරු කරන්නට, ගරු සැලකිලි දක්වන්නට, තව තවත් මේ සම්පත් සුරක්ෂිත කරගන්නට ඇය තීරණය කළා. එදා අලුයම වේලේ මහා කාශ්‍යප හාමුදුරුව වැඩ සිටිය පිප්පලි ගුහාව සමීපයට ඇවිල්ලා උදෑසනම මිදුල් ඇමදලා තැන්පෙරා තබලා ඉවත්ව යනවා. දින කීපයක් මේ මිදුල් අමදින තැන්පෙරා තබන්නේ කවුරුන්දැයි මහා කාශ්‍යප හාමුදුරුවෝ විමසිලිමත් වුණා. උන්වහන්සේලා සමාපත්තියට සමවදින්නේ නැතුව බලාගෙන හිටියා. උන්වහන්සේට පෙනුන මහා ආලෝකයක්. දුර ඇර විමසා බලනකොට දෙවඟනා ඇහුවා, ඔබ කවුද? ස්වාමීනි, ඔබ වහන්සේ උපාසිකාව. මේ දින කීපයකට පෙර ඔබ වහන්සේට විලඳ පූජා කළ උපාසිකාව මම. ඔබ වහන්සේට කළ පූජාවෙන් මම දෙව් සම්පත් ලැබුවා. ඊට ගෞරවයක් හැටියට මගේ සම්පත් සුරක්ෂිත වෙන්නයි මම මේ ඔබ වහන්සේට උපස්ථාන කරන්නේ. මහා කාශ්‍යප හාමුදුරුවයට එසේ නොකරන්න අවවාද කළා. අනාගතයේ බණ කියන ධර්මදේශකයන් වහන්සේලා මහා කාශ්‍යප හාමුදුරුවන්ට දෙවඟනක් උපස්ථාන කළේ කියන වචනය ධර්මාසනයේ මතින් කියවෙන්න නොලැබෙන්න ඕන. ඒ නිසා ඒබඳු උපස්ථානයන් නොකරන්න ඒ සඳහා ඔබට කළ හැකි බොහෝ කුසල් ඇති බව පෙන්වා දී ඇය එළවා දැමුවා. ඒ බොහෝම දුකටපත් වෙලා හඬා වැළපෙමින් අහසින් ගමන් කරන වෙලාවේ යදුන් ගණනාවක් ඈතින් වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ ඇයගෙන දැකලා, ඇයට තිබුණු හේතු සම්පත් දැකලා, අපි අර මාතෘකා කළ ගාථා ධර්මයේ ඇයට ධර්ම දේශනා කළා. ඒ සෝතාපට්ටි ඵලයේ පිහිටියා තුන් සංයෝජන ධර්මයන් ප්‍රහීණ කරන. මෙන්න මේ ගාථාව තුළින් එදා කළ මේ දේශනාව අද අපි කාගේ කාගේ ජීවිතවලට බොහොම වටිනවා. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුණ. යම් කුසලයක් යම් පිනක් කළේ නම් කෛරා තේතං පුනප්පුණ, ඒ කුසලයේ ඒ පින නැවත නැවතත් කරන්න, නැවත නැවතත් ඒ පිනෙහි යෙදෙන්න අවස්ථාවක් නොලැබෙන්නේ නම් තම්හි චන්දං කෛරාත. කුසල් කරන්න ඕනේය කියන ඡන්දය කැමැත්තවත් පහල කරගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වත්තුනි, පින්කම් කරන එක නෙමෙයි, මම මෙහෙම පින්කමක් කරන්න ඕන කියලා හිතන හිතත් වටිනවා. ඔබට පුළුවන් නම් පින්වත්තුනි දානයක් දෙන්න නෙමෙයි, සීලයක් රකින්න නෙමෙයි, භාවනාවක් කරන්න නෙමෙයි, මම මහා දානයක් දෙන්න ඕන, මම සිල් සමාදන් වෙන්න ඕන, මම භාවනා කරන්න ඕන කියලා හිතන්න පුළුවන් නම් ඒ හිතන හිතක් කරන එක නෙමෙයි කරන්න ඕන කියලා හිතන හිතක් බොහෝ ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තම්හි චන්දං කෛරාත, මේ කුසල ඡන්දය පහළ කරගෙන මෙබඳු කුසල් කළ යුතුයි කියන අදහසවත් හිතේ උපදිනවා නම් ඒක බොහොම වටිනවා. එයි සුඛෝ පුඤ්ඤස්ස උච්චේ, පින කියලා කියන්නේ සැපේට නිසා. සැපත අකමැති කවුද මේ ලෝකේ? කිසිවෙකු නෑ. බුදුවරුත්, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා සැපේට කැමති. ඒ නිසා උන්වහන්සේලාත් වරින් වර ධානයට, සමාපත්තියට, නිරෝධ සමවතට සමවදිමින් ඒ සුව විඳිනවා. සැපයට අකමැති කෙනෙක් ලෝකේ කවුරුවත් නැහැ. දුකට කැමති කෙනෙකුත් මේ ලෝකේ කවුරුවත් නැහැ. හැමෝම දුකට අකමැති, සැපට කැමති. ඔබත් මමත් සැපට කැමති. එහෙනම් සැප ලැබෙන්නේ කොහොමද? නිකම්ම නෙවෙයි. සැප ලැබෙන්නේ පිනෙන්. පින කියන්නේ සැප කියන්නේ දෙකක් නෙවෙයි එකක්. පින කියන්නේ සැපයට, සැප කියන්නේ පිනට. යමෙක් සැප කැමති නම් ඔහු පින් කළ යුතුයි කියන අවධාරණය බුදුරජාණන් වහන්සේ එදා මේ ගාථා ධර්මයේ දේශනා කළා. තුන්තුනි අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතකම කිසියම් ආකාරයක විපාකයක් වෙනිනවා. ඒක සැපද වෙන්න පුළුවන්, දුකද වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි ඇස සතුටු කරන ප්‍රියමනාප අරමුණු ලැබෙනවා. සමහර වෙලාවට අප්‍රිය අමනාප අරමුණු ලැබෙනවා හැට. කනට නාසයට දිවට කයටත් එහෙමයි. මෙන්න මේ මනාප අමනාප අරමුණු අපට ලැබෙන්නේ නිකම්ම නොවේ. ඒ ලැබීමට කිසියම් ආකාරයක කර්ම හේතුවක් මූලික වෙලා තියෙනවා. ඇසට රූපයක් ලැබුණාම උපදින හිතට කියනවා චක්ඛු විඥානේ කියලා. කනට ශබ්දයක් ගැටුණාම ඒ හේතුවෙන් උපදින හිතට කියනවා සෝත විඥානේ කියලා. නාසයට ගන්ධයක් ලැබුණාම ඒ හේතුවෙන් උපදින හිතට කියනවා ගාන විඥානේ කියලා. දිවට රසයක් ලැබුණාම පහළ වෙන හිතට කියනවා ජීවහා විඥානේ කියලා. කයට පහසක් ලැබුණාම උපදින හිතට කියනවා කාය විඥානේ කියලා. මෙන්න මේ විඥාන පහට කියනවා පංච විඥාන කියලා. මේ පංච විඥාන හඳුන්වනවා දෙපස් විඥාන කියලා අභිධර්මයේදී. දෙපස් විඥාන කියලා කියන්නේ මේ විඥාන පහ උපදිනවා කුසල විපාකවත් උපදිනවා අකුසල විපාකවත් උපදිනවා. අර ඇස සතුටු කරන අරමුණක් ලැබුණු වෙලාවේ උපදින සිත කුසල විපාකයි. ඇස අසතුටු කරන අප්‍රිය අරමුණක් ලැබිච්ච වෙලාවේ උපදින හිත අකුසල විපාකයි. එතකොට අපේ ජීවිත ගත්තාම අපි සැපදායක අරමුණුත් ලබනවා, දුක්ඛදායක අරමුණුත් ලබනවා. ඔන්න ඔබේ ජීවිතයට මොන අගේ අරමුණුද වැඩියෙන් ලැබෙන්නේ කියලා විමසිලිමත් වුණොත් හිතා ගන්න පුළුවන් අපි සැපගෙන දෙන දේ ද සංසාරේ වැඩියෙන් කරලා තියෙන්නේ, සැප නොලබන දුක උපදවන දේ ද සංසාරේ වැඩියෙන් රැස් කරලා තියෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්. තමන් තමන්ටම හඳුනා ගන්න පුළුවන්. එනිසා කොහොම වුණත් මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච මේ පින්වතුන් ඉන්ද්‍රහිත ඇස අසතුටු කරන අප්‍රියමනාප අරමුණු ලැබුණා, වැඩි ප්‍රමාණයක් ඇස සතුටු කරන අරමුණු ලැබෙනවා. ඒ කියන්නේ අපි සංසාරේ සැපගෙන දෙන පින් කරලා තියෙනවා. මෙන්න මේ සතුට හැමදාම ලැබෙන්න ඕන. ඒක නිවන් දක්නා මොහොත දක්වාම ඒ විපාකේ අපට ලැබෙන්න ඕන. දෙවියන් අතරට ගියත් මිනිස්යන් අතරට ගියත් පමණක් නොවේ, පැවිද්දට ගියත් මේ විපාකය ලැබෙන්න ඕන. පැවිද්දක් සුවසේ ගෙවන්න පුළුවන් කමක් නැ මේ පුණ්‍ය විපාක වලින් තොරව. පින්වතුන් අහලා තියෙනවා බුදු ශාසනේ පහළ වෙච්ච සීවලී මහරහතන් වහන්සේ බක්කුල හාමුදුරුවෝ ගැන, තිස්ස හාමුදුරුවෝ ගැන විශේෂයෙන් අහලා තියෙනවා. උන්වහන්සේලාට බොහෝම ප්‍රතිලාභ ලැබුණා. හැබැයි ඔය සවැත්නුවර ජේතවනාරාමේම ඔය සීවලී හාමුදුරුවන්ගේ කුටි ආසන්නේම කුටියක වැඩ හිටියා ලෝසක කියලා රහතන් වහන්සේ නමක්. අනේ උන්වහන්සේට කවදාවත්ම කුසපුරා හරියට ආහාරයක් ලැබුණේ නැහැ, ලැබෙන්නේ නැහැ. සෞසිරියෙන් පිරුණු සවැත් නුවර පිණ්ඩපාතේ ගියා. උන්වහන්සේගේ පාත්‍රයේ හිස්. මහා කර්ම විපාකයක් තිබුණා. දානි බෙදන්න අරගෙන එනවා. එන මිනිස්සුන්ට පේනවා බෙදන්න ඉඩනේ පාත්‍රයේ පිරියා කියලා. ගිනේපු දානි භාජනේ ආපහු අරගෙන යනවා. ලෝසකාමුදුරන්ගේ පාත්‍රයේ හිස්. එබඳු බරපතල කර්මයක් උන්වහන්සේට විපාක පිණිස පැවතුණා. පෙර පසේ බුදුවරයන් වහන්සේ නමකට පූජා කළ දානීය උදුරලා ගිනි ගොඩකට හැලූ අකුසල විපාකය මේ රහත් වෙන ආත්ම භාවයේ විපාක දෙන දුන්නා. එනිසා මගේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අපේ ජීවිතවලට සැප පිණිස නැවත නැවත පින් කළ යුතුයි. මොනවද බුදුහාමුදුරුවෝ පින් කියලා සඳහන් කළේ? මේ පින කියන වචනයට සමහරු අකමැති. විශේෂයෙන් නිවන් දැකීමේ දැඩි කැමැත්ත තියෙන ලෞතුරා මගට යොමු වෙන්න කැමති අය පිනට පොඩි අකමැත්තක් තියෙනවා. එහෙම අකමැත්තක් ඇති කරලා තියෙනවා යථාර්ථය නොදන්න දේශකයන් වහන්සේලා. පින්වතුනි, ලෞතුරා බුදු කෙනෙක් ලොව පහළ වෙන්නේ කල්ප ගානක් දුක් විඳලා. උන්වහන්සේලා කල්ප ගානක් දුක් විඳගෙන බුදු බව අපේක්ෂා කරගෙන ඇයි එන්නේ? ලෝකේ ඔබට මට දෙව්ලොව උපදින්න, බඹලොව උපදින්න, රාජ සිටු සම්පත් ලබන හැටි කියලා දෙන්නද? නෑ. බුදුවරු ලොව පහළ වෙන්නේ ඒකාන්ත අපේක්ෂාවකින් මේ ලෝක සත්වයාව, දුක් විඳින ලෝක සත්වයාව සංසාර සාගරයෙන් එතර කරවන්න. සතර සාගරයෙන් එතර කරවීමේ උදාර අදහස ඔබතන කියන්නේ මහා පුරුෂ චින්තාව කියලා. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මොචේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහභය. ඔක තමයි මහා පුරුෂ චින්තාව. මම අවබෝධ කරගනිමි, අන් අයට ද අවබෝධ කරවමි, මේ දුක් පරිසංසාර සාගරයෙන් මම ඈතර වෙමි, ලෝක සත්වයාවද සසර සාගරයෙන් ඈතර කරවන්නේ. කොන්නෝය අදහසින් බුදු වෙන උන්වහන්සේට බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච මොහොතේම කුමක්ද හිතුනේ? මේ ධර්මයේ විමසා බලනකොට උන්වහන්සේට හිතුණා මේ ධර්මයේ ටිකක් ගැඹුරුයි. මේ කාමෙහි ඇලුණු, කාමෙහි ගිලුණු, කාමයෙහිම වෙසෙන, කාමෙහි ගිජුව වාසය කරන මේ ලෝකයට නම් මේ ධර්මය කියලා වැඩක් නැහැ. මට වෙහෙසක් පමණක් වේවි කියලා උන්වහන්සේට හිතුණා. සාම්පති බ්‍රහ්ම රාජ්‍ය අභීතපත් වුණා. මේගෙන් මොහොතකින් බුදුහාමුදුරු ඉදිරියෙන් පෙනී සිටිනින් ස්වාමීනි ලෝකයට ධර්ම දේශනා කරන්න, ලෝකය ගැන බුදු නුවණින් බලන්න කියන ආරාධනාවක් කළා. ඔන්න බුදුහාමුදුරුව බුද්ධ ඥානයෙන් පුද්ගලයන්ගේ ස්වභාවයේ දක්නා නුවණින්, ආසේ අනුසේ දක්නා නුවණින් ලෝකයේ දෙස බලනකොට උන්වහන්සේට පෙනුන ලෝකයේ විවිධත්වයක්, නානත්වයක්. උන්වහන්සේ දැක්කා නෙළුමක් පියුමක් හටගන්නේ මහා පවිත්‍ර මඩේ. මඩ ඇතුලේ හටගන්න පියුම් කැකුලක් මඩ ඉක්මවාගෙන මඩ දියට එනවා. මඩ දියද ඉක්මවාගෙන මඩදිය මතු පිටට එනවා. ඒ මතු පිටට එන පියුම් කැකුලකට හිරුගේ පහස නොලැබුණු ඒ මල විකසිත වෙන්නේ නැහැ. ඒ මතු පිටට ආපු පියුම් කැකුලට හිරුගේ පහස ලැබුණොත් ඒ මල විකසිත වෙලා සෝභමානව ලෝකේ බබලවනවා. මඩදී නොතෙවරි. මෙන්න මේ වගේ මිනිස් සමාජයේ බුදුහාමුදුරුවෝ දැක්කා. සමහර අය දැක්කා මඩේම රැඳුණු, මඩ ඇතුළෙම තියෙන චූටි පියුම් කැකුලක් වැනි ජීවිත දැක්කා. මඩ ඉක්මවා මඩ දියට ආපු මිනිස් ජීවිත දැක්කා. මඩ දියෙහි දිය මතු පිටට එන්න ආසන්නයේ තියෙන පියුම් කැකුළු වැනි ජීවිත දැක්කා. මඩ දිය ඉක්මවා උඩට මතු වෙච්ච පියුම් කැකුළු වැනි මිනිස් ජීවිත උන්වහන්සේ දැක්කා. හන උන්වහන්සේ තේරුම් ගත්තා ඒ මඩ දිය ඉක්මවා පැමිණි පියුම් කැකුළු වැනි මිනිස් సంతානවලට ධර්මයේ පහස නොලැබුණොත් ඒ හදමල් විකසිත වෙන්නේ නැහැ. ලෝකේ සෝභමාන කරන්නේ නැහැ. එනිසා උන්වහන්සේ ලෝකේ හඳුනගත්ත අල්ප රජස්ක මහා රජස්ක කියන විදිහට. රජස් කියලා කියන්නේ කෙලෙස් වලට. බොහෝ කෙලෙස් ඇති අයක් තියෙනවා. මහා රජස්ක, අල්ප රජස්ක, කෙලෙස් අඩු අයක් තියෙනවා. මෙන්න මේ කෙලෙස් අඩු අයට මේ ධර්මයේ පහස ලැබුණොත් ඒ අය විකසිත කරන්න පුළුවන්, ඒ අයගෙන් ලෝකේ සෝභමාන කරන්න පුළුවන් කියන අදහස උන්වහන්සේ අවබෝධ කරගත්තා. අන්න උන්වහන්සේ එදා පටන් ඔබට මතකයි බුදු සිරිත හැම උදෑසනකම උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා. මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලොව බලනවා අද මම කාටද පිට වෙන්නේ? කාවද මේ සසර සාගරයෙන් එතර කරවන්නේ කියලා. දැන් බලන්න පින්වත්නි බුදුහාමුදුරුව කල්ප ගානක් බෝසත් අවදිය ගත කරලා බුදුනේ මොකටද? ලෝකයේ සියලු සත්ත්වයා සංසාර සාගරයෙන් එතර කරවන්නේ. එහෙම බුදු වෙච්ච බුදුහාමුදුරුවන්ට උනේ මොකද්ද? තෝරන්න උනා. කාවද ගලව ගන්න? කාවද නිදහස් කරන්නේ? බුදුහාමුදුරුවන්ටත් පුළුවන් කමක් නැහැ හැම කෙනෙක්ම නිදහස් කරන්න. හැම කෙනෙක්ම මේ සංසාර සාගරයෙන් එතර කරවන්න බෑ. අපි උදාහරණයක් කිව්වොත් හිතන්න ඔබට හැකියාව තියෙන තව කෙනෙකුට රැකියාවක් දෙන්න ඕන කමක් තියෙන. ඒ අදාළ කෙනාට රැකියාවක් දෙන්න ඕන කමක් තියෙනවා. පස්සාවක් අරන් දෙන්නත් පුළුවන්. හැබැයි ඔබට ඕනකම තිබුණත් ඒ සඳහා හැකියාව තිබුණත් ඒ වෘත්තියේ පිහිටවන්න ඕන කරන අවම සුදුසුකම් ටිකවත් ඔබ බලාපොරොත්තු වෙන පුද්ගලයා ළඟ නැත්තම් ඔබේ උවමනාවෙන් හා හැකියාවෙන් පළක් නැන්නේ. සුදුසුක් නෙවෙයි නම් ඒ වෘත්තියේ පිහිටවන්න. මෙන්න මේ වගේ තමයි බුදුහාමුදුරුවන්ට ඕනකම තියෙන ලෝකෙ හැමවම සංසාර සාගරයෙන් එතර කරවන්නේ. ඒ සඳහා හොඳ නිර්මල සද්ධර්මයක්, නිවැරදි ධර්මයක් උන්වහන්සේ සතුයි. ඉහේ අපි යවම සුදුසුකම් ටිකවත් ලැබලා නැත්තම් බුදුහාමුදුරුවෝ මොනව කරන්නද? අන්න අවම සුදුසුකම් ටිකවත් කවුරු හරි ළඟ තිබුණා නම් ඒ සංගවෙච්ච දේ පවා මතු කරලා අරගෙන උන්වහන්සේ වොන්ට පිහිට වුණා. හොඳ නිදර්ශන තියෙනවා. සුල්ලපන්තකාමුදුරු ගැන හිතුව සතරපද ගාථාවක් හාර මාසයක් තිස්සේ පාඩම් කරලා පාඩම් කරගන්න බැරි වෙච්ච මන්දබුද්ධිකයෙක් කියලා සම්මත වෙච්ච තමන්ගේම සහෝදරය අඹ පන්සලේ ඉඳලා වැඩක් නැහැ ගෙදර ගිහිල්ලා ගොවිතැනක් බතක් කරගෙන ධනක් පිනක් කරගෙන ජීවත් වෙන්න කියලා අත්හර දැම්මා. ඒත් අන්න ඇතුළත තිබුණා හැකියාව. ඒ වගේම අපට මතකයි උරුමෙල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මාස 3ක් මුළුල්ලේ යදි ප්‍රාතිහාර දහස් ගණනක් පාලයි උරුවෙල කාශ්‍යපව මහතන් වහන්සේ නමක් බවට පත් කළේ. සැඟවිලා තිබුණා නම් කොහොම හරි අමාරුවෙන් හරි මතු කරගත්තා. ආක්‍රෝෂ භාරද්වාජ, කසී භාරද්වාජ වැනි අය ගැන හිතලා බැලුවොත් උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් කොච්චර කැපකිරීම කරලා තියෙනවද ඒ සැඟවිච්ච දේ මතු කරගන්න. හන සැඟවිලා හරි නැත්තම් බුදුහාමුදුරුවන්ටත් කරන්න දෙයක් නෑ. අන්න ඒ අවම සුදුසුකම් තියෙන අය සුදුසුසම් බවට පත් කරගෙන උන්වහන්සේ ඒ අයට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවික්ෂා මාර්ගය සාමුක්ඛංශික දේශනාව සිද්ධ කරලා සංසාර සාගරයෙන් ඈතර කෙරෙවුවා. දැන් ඒ හැකියාව නැති ඒ සුදුසුකම් නැති අය ගැන බුදු කරුණාව නැද්ද? මහා කරුණාව නැද්ද ඇතු ගැන? අරටත් වඩා මහා කරුණාව තිබුණේ ඒ ඇතු ගැන. අර මඩ ඇතුලේ මඩ දියෙහි රැඳුණු මල් කිනි වැඩි. එබඳු ජීවිත මතු කරගෙන සුදුසුසම් බවට පත් කරගන්නේ කොහොමද? අන්න බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවික්ෂා මාර්ගයට අතිරේකව දාන සීල භාවනා නමින් පුණ්‍ය මාර්ගයක් දේශනා කළේ මෙන්න මේ සඳහායි. නසුදුසු අය සුදුස්සං බවට පත් කර ගැනීමේ අපේක්ෂාවයි. වෙන කිසිවක් සඳහා නොවේ. අපේ සංසාරේ පරණ කරනවන්න නෙවෙයි. අපේ සසර ගමන දීර්ඝ කරන්න නෙවෙයි. නසුදුසුකම් ඉවත් කරලා සුදුස්සෙක් බවට පත් කරගන්න. දහමේ පහස ලබන්නට සුදුස්සෙක් බවට පත් කරගන්නයි මේ උපාය යෙදුවේ උන්වහන්සේ. අන්නේ උපාය හැටියට උන්වහන්සේ දේශනා කළ මේ වැඩපිළිවෙල අඩු වැඩි නැතුව පුණ්‍ය ක්‍රියා තුනකින් යුක්තයි. ඒකට කියනවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා. හැබැයි අපේ සමාජයේ මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් අතරින් දාන කියන පුණ්‍ය ක්‍රියාව නම් බොහෝ දෙනෙක් කරනවා. සිල් ගන්න වෙසක් පෝයවත් වෙන්න ඕන. එතකන් ඒක කරන්න බෑ. එහෙම නැත්තම් අවුරුදු 50 60වත් පැනලා දැන් මැරෙන්න ළඟයි කියලා හිතන තරමට මරණ බය ඉන්න ඕන සිල් ගන්න. එතකන් ඒක කරන්න හොඳ නෑ කියන අදහසක් තියෙනවා. භාවනානම් කරන්න හොඳ නෑ, ඕක කරන්න ගියොත් පිස්සු වේදෙනවා. එහෙම නේ අදහස් තියෙන්නේ. භාවනා කළොත් පිස්සු වේදෙනවා. පෞල් ජීවිතත් කඩා කප්පාදෙන. ඒකනම් කරන්න හොඳ දෙයක් නෙමෙයි කියන අදහසක් තියෙනවා. හැබැයි සියල්ල දකින, සියල්ල දන්න මහා කරුණික බුදුරජාණන් වහන්සේයි මේ දේශනාව අපිට කළේ. එනිසා බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා නම්, විශ්වාසයක් ගෞරවයක් තියෙනවා නම් අපිට කාටවත් මේ ප්‍රතිපදාව බැහැර කරන්න බෑ, ප්‍රතික්ෂේප කරන්න බෑ. එනිසා අපි හැමෝටම නසුදුසු අයට සුදුස්සං බවට පත් වෙන්න, සැඟවිච්ච ශක්තිය මතු කරගන්න උන්වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. එනිසා අපි හැමෝටම දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම ඕන කරනවා. මේ අඩුවෙදි නැතුව මේ තුන් පින්කමෙහි යෙදෙනවා නම් නිවනට සුදුස්සෙක් බවට අද හෝ හෙටද පත්විය හැකියි. එනිසා බුදුරජාණන් වහන්සේගේ එක අරමුණක් අදාදම සුදුස්සෙක් බවට පත් කර ගැනීම. එපමණක් නෙමෙයි මතු දිනයක හරි මතු ආත්ම භාවයක හරි මගේ ශ්‍රාවකයෙකු හෝ කල්යාණ මිත්‍රයෙකු බවට පත් කරගෙන ධර්ම ශ්‍රවණයේ කොට මගඵල ලබන්න නම් සුගතිය සුරක්ෂිත වෙන්න ඕන. තිරිසනෙක් වෙලා ප්‍රේතෙක් අසුරයෙක් නිරිසතෙක් වෙලා උපන්නෝ බුදුවරු දහසක් ලොව පහළ වුණත් කිසි පිහිටක් නැහැ. මනුස්ස ලෝකේ උනත් මන්ද බුද්ධික වෙලා උපන්නු බුදුවරු ලෝ පහළ උනත් පිටක් නැහැ. ඒ නිසා අනාගතයේ මගේ ශාසනයෙන් පිහිට ලබන්න හරි එදාට සුදුස්සෙක් වෙන්න හරි මෙන්න මේ වැඩ පිළිවෙලට යොමු කරන්න උන්වහන්සේ යෝනකම තිබුණා. ඒ කියන්නේ අපේ ජීවිත සුරක්ෂිත කරගන්න. කොහොමද අපේ ජීවිත සුරක්ෂිත වෙන්නේ? මේ තුන් පුණ්‍ය කර්මයේ හරිම වැදගත්. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව පිළිබඳව යමක් හිතන්න වටිනවා මේ දේශනාව තුළ. උන්වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කළ ප්‍රතිපදාවක් මේ. දාන සීල භාවනා කියන මේ වැඩපිළිවෙල. මොකටද මේ තුනක්ම දේශනා කළේ? වැදගත් අර්ථයක් ඇති. අපි බලමු පින්වතුනි, මනුස්ස ලෝකේ අපි ඉපදිලා ඉන්නේ. මනුස්ස ලෝකේ හැමෝම සමාන නෑ. සමහරු ඉන්නව අංග විකලයි. සමහරු ඉන්නව නොඑක ආබාධ සහිතයි. සමහරු ඉන්න මුළු ජීවිතේම ලෙඩේ. මේත් පෙත් අතේ තියාගෙන ඉන්නේ. සමහරු ඉන්නවා මන්දායස්කයි, බොහොම කෙටි කාලයක් ජීවත් වෙන. සමහරු ඉන්නව හරීම විරූපී අවලස්සනයි. ඔය ස්වභාවයන්ගෙන් තොර අංග විකල නොවුණු, මන්ද බුද්ධික නොවුණු, ආබාධිත නොවුණු, මන්දායස්ක නොවුණු සුරූපී මිනිස් ආත්ම භාව ඇති අයක් තියෙනවා. ඔය දෙක අතරේ නොඑතරා ත්‍රිමිය අය ලෝකේ ඉන්නවා. ඇයි මනුස්ස ලෝකේ මෙහෙම උපදින්නේ? දැන් හිතන්න කෙනෙක් අංග විකල වෙලා උපන්නෝ, ආබාධිතව උපන්නෝ, ජීවිතේම ලෙඩෙක් බවට පත් වෙලා උපන්නෝ, ආවිෂ මදව උපන්නෝ, විරූපීව උපන්නෝ, එයාට මේ මිනිස් ලෝකේ මිනිස් සැප විඳින්න පුළුවන්ද? එදිය ඔන්නේ අපි කල්පනා කරමු. අද අපි හුඟා දෙනකොට තියෙනවා දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ගෑස්ට්‍රයිටිස්, පීනස්, ඔය මොකක් හරි රෝගයක් හැමෝටම තියෙනවනේ. බලන්න දැන් ඔය එක රෝගයක් ගැන අපි හිතමු. දියවැඩියාව කියන රෝග තත්ත්වය ගැන, දියවැඩියාව රෝගයේ ඇතුව උපන්නොත් මොකද වෙන්නේ? මිනිස් සැප විඳින්න පුළුවන්. gedara කන්න කැමති ප්‍රියමනාප දේ තියෙනවා. ෆ්‍රිජ් එක ඇරියොත් අයිස්ක්‍රීම් තියෙනවා, යෝගට් තියෙනවා, පැණි රස දේ තියෙනවා. කන්න පුළුවන්ද? නෑ, කෑවොත් රෝගී උත්සන්න වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අතේ තියෙනවා කන්න, පින නැහැ. මිනිස් සැප තියෙනවද එතන? සතුටෙන් කාලා බීලා සුවසේ කැමති කැමති දේ කාලා ඉන්න බෑ. දැන් බලන්න මේ එකම රෝගයක් ඇති වුණා. මනුස්ස ලෝකේ සැපතට බාධාවක්. කැමති කැමති ඉරියව් පවත්වන්න බෑ. කැමති කැමති ආහාර කන්න බෑ රෝගියෙක් වුණාම. දැන් මිනිස් සැප විඳින්න නම් නිරෝගී කයක් ඕන නේද? ආබාධිතකෙකුට, මන්දාස්කයකට ඒ සැප විඳින්න බෑ නේද? එහෙනම් මේ මිනිස් ලෝකේ අංග විකල නොවි, මන්ද බුද්ධික නොවි, ආබාධිත නොවි, ලෙඩෙක් නොවි, අල්පායස්ක නොවි, විරූපී නොවි, හොඳ ස්වરૂපී මිනිසාත්ම භාවයක් ලැබනවා නම් ලබන්නේ කවුද මේ? කාටද ලැබෙන්නේ මේ ටික? ඔන්න හිතලා බැලුවොත් අර බුදුහාමුදුරන්ගේ දේශනාව වැදගත්කම ඉන්නේ උඩ. ඔබ හිතනවාද ඔබේ ජීවිතයෙන් අන් අයගේ ජීවිත පවතින නොදී අතරමඟ කඩාකප්පල් කරලා, ඒ කියන්නේ ජීවිතවලට හානි කරලා, ජීවිතවලට වද වේදනා දීලා, මව්පියන්ට වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට වෙන්න පුළුවන්, අසල්වැසියන්ට වෙන්න පුළුවන්, කාට හරි හිරිහැර කරදර පීඩාවන් කරලා, රළු වචනයෙන් අන් අයගේ හිත රිදවලා, අන් සතු දේපල පැහැරගෙන අන් අයගේ සදාචාරාත්මක ජීවිත කඩා කප්පල් කරලා එබඳු කායික ක්‍රියාකාරකම් කළ කෙනෙකුට එබඳු වාචසික ක්‍රියාකාරකම් වල යෙදෙන කෙනෙකුට පුළුවන් ද මේබඳු සුරු සොඳුරු ජීවිතයක් ලබන්න? අන්න අපි අපේ ජීවිත වලින් අන් අයට වද වේදනා දුන්නා නම් පීඩා කළා නම් හිරිහැර කළා නම් ඒ කියන්නේ දුස්සීල භාවයේ යෙදුනා නම් ඒකේ අපාය විතරක් නෙමේ විපාක තියෙනවා. මනුස්ස ලෝකයට එනකොටත් ආබාධිත වෙන්නේ ලෙඩු වෙලා මන්දායස්ක වෙලා විරූපී වෙලා උපදින්නේ ඒ කය වචන දෙක වරදවා ගත්තායිට. දැන් නිවන් දකින්න නෙමෙයි මනුස්ස ලෝකයේ මිනිස්සුප විඳින්න නම් සුරූපී හොඳ මිනිස් කයක් ඕනනේ. එහෙනම් මේ මිනිස් කය හදලා දෙන්නේ කවුද? දෙවියොද? අම්මා තාත්තාද? හැම අම්මා තාත්තා කෙනෙක්ම කැමති තමන්ගේ කුසේ ඉන්න දරුවා දිව්‍ය කුමාරයෙක් කුමාරියක් වගේ වෙනවා දකින්න. ඒ තම්මට තාත්තට බෑනේ ඒක කරන්න. අපි අපි උපන් කර්මයේ හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. කාටවත් කරන්න බෑ. එහෙනම් ඒ ස්වરૂපී මිනිසාත්ම භාවයක් ලැබෙන්න නම් අපට සීලය කියන කර්මය, සීලය කියන පින්කම ඕන කරනවා. බුදුහාමුදුරු සතුටු කරන්න නෙමෙයි, බුදුහාමුදුරු කියපු නිසාත් නෙමෙයි, කවුරු හරි කියන නිසා නෙමෙයි, තමන් කල්පනා කරලා බලන්න ඕන. අනේ මේ ජීවිතේ අංග විකල වෙලා උපන්නොත් මිනිස් ලෝකේ උපන්නත් වැඩක් නැහැ. ලෙඩෙක් වෙලා උපන් ඉපදිලා මේ මනුස්ස ලෝකේ පළක් නැහැනේ. මන්දායස්ක වෙලා ඉපදිලා මේ මිනිස් ලෝකේ සැප විඳින්න බෑනේ. විරූපී වෙලා ඉපදිලා මේ මිනිස් ලෝකේ ඉදිරියට යන්න බෑනේ. කොච්චර දුකක්ද? එහෙනම් මිනිස් ලෝකේ උපදිනකොට ස්වરૂපී මිනිස් කයක් ලැබෙන්න ඕනේ. ලබන්න නම් වෙන ක්‍රමයක් නැහැ. ඒකට ඕන සීලය කියන පින්කම. ඒ සීලමේ පින නැතිව මිනිස් සැප විඳින්නත් බෑ. ඔබ හිතනවාද නිවන් සැප ලබන්න පුළුවන් කියලා හොඳ මිනිස් කයක් නැතුව? බෑ. කැලේකට ගිහිල්ලා, ගල්ලෙකට ගිහිල්ලා, ආරණ්‍යයකට ගිහිල්ලා භාවනා කරන්න බෑ. ඒ වුණේ මේ පන්සලට ගිහිල්ලා එක මෙට්ටයක් දාගෙන වාඩි වෙලා විනාඩි 10ක් ඉන්න බෑ. කැක්කුමයි රිදෙනවා, කොන්දරේ දෙනවා, දනිස්සි දෙනවා, හිරි වැටෙනවා, මේක අමාරු. නිරෝගී කයක් නෑ. ලෞතුරු සැප ලබන්නත් බෑ, මිනිස් සැප විඳින්නත් බෑ, සීලමේ විපාකයේ ජීවිතයක් නැත්තම්. දැන් හිතන්න බුදුහාමුදුරු ඇයි මේ දේශනාව කළේ? දැන් ඔබ හිතනවාද හොඳට මිනිස් කයක් ලැබුණා, භවභෝග සම්පත්තික නැත්නම් කන්න බොන්න තැනක් ඉන්න තැනක් නැත්තම් පුළුවන් ද මිනිස් සැප විඳින්න, ලෞතුරු සැප විඳින්න? ඒත් බෑ. මිනිස් ජීවිතයක් අර්ථවත් වෙන්න භවභෝග සම්පත් ඕන. ඔය සම්පත්තික ලැබෙන්නේ කොහෙන්ද? ඔය සම්පත්තික ලැබෙන්නේ වෙන ක්‍රමයකින් නෙමෙයි. ඒකට දානමය පින ඕන. දානමය පින ජීවිතයකට නැති වුණොත් මිනිස් සැප නැහැ. දුගී භව, දිලිඳු භව, මහ දුකක් මේ ලෝකේ. ලෞතුරු සැපයකට යන්නත් බෑනේ. අද හම්බ කරගත්තේ නැත්නම් හිත දරු පවුල බඩගින්නේ. මුළු ජීවිතේම බඩ වියතරක් ඉන්න යොදවන්න වෙනවා දානේ අඩු වුණොත්. එනිසා දානමය පින ඕන ලෞතුරු සැපයට යන්නත්, මිනිස් සැප විඳින්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හොඳට මිනිස් කයක් තියෙනවා නම්, භවභෝග සම්පත්තික තියෙනවා නම් වෙන මොනවද අඩු කියලා. ඔච්චරයි නෝන කියලා. නෑ, ඔය ටික තිබුණාට ප්‍රමාණවත් නෑ. ඔය ටික හරියට දැන් මහ සයුරේ රුවලක් නැති, හබලක් නැති බෝට්ටුවක් ගැන හිතන්න. ඒකට දැන් කිසිම පාලනයක් නෑ. හමන සුළඟට අණුව ගහගෙන යනවා. ඕනම වෙලාවක පර්වතයක හැපිලා සුණු විසුණු වී යන්න පුළුවන් ඉඩ තියෙනවා. අන්න ඒ වගේ තමයි රුවලක් නැති හබලක් නැති ඔරුවක් බෝට්ටුවක් වගේ මේ හොඳ මිනිස් කය භවෝග සම්පත්තික විතරක් තියෙන භාවනාමය විපාකයෙන් ලැබෙන නැන නුවන දැන උගත්කම ජීවිතයට දැක්මත් නැති ජීවිතය රුවලක් හබලක් නැති උරුවක් වගේ මේ ජීවිතයේ මෙහෙවන්න දැක්මක් ඕන ජීවිතයට. ඒ දැක්ම නුවන නැන නුවන දැන උගත්කම කියන එක නිකම්ම ඉබේ ලැබෙනවා නෙමෙයි. මේ හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න කැමති. ඒ සඳහා උදේ ඉඳලා රාත්‍රිය වෙනකන් විහිදෙන කල්පනා කරන විහිදම් කරන. පුළුවන් ද ඔබට හැමෝට මේ වැඩේ කරන්න? කැමති වුණාට ඒ දේ කරන්න බෑ. ඇයි? ඒ දරුවා ළඟක් තියෙන්න ඕන ඒ හැකියාව. එතනට යන්න සුදුසුකම ලැබලා තියෙන්න ඕන. අන්න ඒ සුදුසුකම නැත්තම් අපි කෝටි ගණන් වියදම් කළත් දිවා රාත්‍රී දෙකේ සඳහා වේසුණත් ඒ තැනට ඒ දරුවව ගේන්න බෑ. එහෙනම් ඒ නැන නුවන දැනුගත්කම කියලා ලබන්න කර්ම විපාකයක් හේතු වෙනවා. ඒ තමයි භාවනාව. භාවනා විපාකේ නැති වුණොත් බුද්ධිය වැඩෙන්නේ නැහැ. බුද්ධිය වඩන්න බෑ. නිපක කියලා කියනවා, පිළිසිඳ පඥාව කියලා කියනවා. උපදිනකොටම තියෙන්න ඕන වඩන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් ප්‍රඥාව. ඒ බඳු කෙනාව තමයි මතු කරලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ හැකියාව ලැබෙන්නේ නේ භාවනාමය විපාකයේ ජීවිතයට එකතු වෙලා නැති වුණා. ඒ නිසා අපේ ජීවිතය මෙලව ජීවිතය යහපත්ව පවත්වන්න. පමණක් නෙවෙයි සංසාර ජීවිතේ නිවන පිණිස මේ ජීවිතේ මෙහෙවන්න මෙන්න මේ නැනනුවන දැනුගත්කම ජීවිතයට දැක්මක් ඕන කරනවා. ඒ දැක්ම ජීවිතයට නැති වුණොත් දානමේ පින සීලමේ පිනෙන් ලැබිච්ච විපාක ටික වරදට යොදා ගන්න එක නවත්තන්න බෑ. ඔබ දකිනවා නේද හොඳ මිනිස් කයක් තියෙන හොඳ සම්පත් තියෙන අය සුරාවට සූදුවට දුරාචාරයට බැඳිලා අත්හැර ගන්න බැරි විදිහට ලොල් වෙලා කොහොමද මේ ජීවිතවලට වෙන්නේ? මත් පැන් වලට මත් කුඩු වලට පුරුදු වෙලා නොයෙක් දුරාචාරකම් වලට පුරුදු වෙලා දැන් පුණ්‍ය විපාකයෙන් ලැබිච්ච මිනිස්කය පුණ්‍ය විපාකයෙන් ලැබිච්ච සම්පත්තික යොදාගත්තේ වැරදි දෙයට. කුමක්ද ප්‍රතිඵලය? නොබෝ කලකින් මිය යනවා, මරණයත් එක්කම අපාය ගිහිල්ලා උත්පත්ති ලැබෙන එක වළක්වන්න බෑ. දැන් පුණ්‍ය විපාකයෙන් ලැබිච්ච සම්පත්තික යොදාගත්තේ කොහාට යන්නද? අන්න අපායට ගියා. අර රුවලක් නැති හබලක් නැති ඔරුවක් වගේ වැරදි පැත්තට ගියා. දැන් රුවලක් හබලක් අතේ තියෙනවනම් ඒක මෙහෙවන්න පුළුවන්. අපේ මිනිස් ජීවිතවල යම් යම් දුබලකම් තිබුණා, රෝගී බවක් තිබුණා, සම්පත්වල අඩුවක් තිබුණා, නුවණ නැත්නම් එයා කල්පනා කරනවා මේ කය රෝගී වුණේ කවුරුවත් නිසා නෙමෙයි, දෙයියෝ නෙමෙයි ඒ ටික කළේ, අම්මා තාත්තගේ වරද නෙමෙයි, කාගේවත් වරද නෙමෙයි, මා විසින් සංසාරේ අනුන්ට දුන්නු වද වේදනා ටිකයි මේ විපාකයට ඇවිල්ලා තියෙන්නේ. දුක්පත් වෙලා උපන්නේ කාගේවත් වරද නිසා නෙමෙයි, අම්මා තාත්තගේ වරද නෙමෙයි, ලෝකේ පාලකයන්ගේ වරද නෙමෙයි, මම පෙර දන් දුන්නේ නැති නිසායි. එනිසා අද මම දුක්පත් වෙලා උපන්නා, අද මම රෝගියෙක් වෙලා උපන්නා, මේ රෝගී බව, මේ දිලිඳු බව ඊළඟට ජීවිතයට ගෙනියන්න බෑ. මං මේවා මෙහි අතහැරලා යන්න ඕන. මම අද පුළුවන් තරමකින් කය වචන දෙක සුරක්ෂිත කරනවා, සිල්වත් වෙනවා. මම අද පුළුවන් තරමකින් දන් දෙනවා. අන්න පටන් ගන්නවා යා ජීවිතය. බුදුබව උදෙසා යාට පුළුවන් මේ සම්පත් මෙහෙවන්න. ලැබිච්ච මිනිස් කය සම්පත්තික බුදුබව උදෙසා පාරමී පිණිස යොදවන්න පුළුවන්. පසේ බුද්ධ රාජ්‍ය උදෙසා අග්‍ර ශ්‍රාවක අසූ මහා ශ්‍රාවක ලෞතර සතෝ උදෙසා මේ සම්පත් යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් සක්‍ර සම්පත්තිය, දේව සම්පත්තිය, චක්‍රවර්ති රාජ සම්පත්තිය, සිටු සම්පත්, මේ විරිද සම්පත් උදෙසා මේ ලැබිච්ච අල්ප ස්වල්ප සම්පත්තික වර්ධනය කරන්න පුළුවන් අර භාවනා මේ විපාකයේ ජීවිතයට තියෙනවා. එනිසා පින්වතුනි අපේ ජීවිතවලට මෙන්න මේ තුන් විපාකයේ ලැබෙන්න ඕන අර්ථවත් වෙන්න. බුදු කරුණායතට ලක් වෙන සුදුස්සෙක් වෙන්නේ අර මහා කරුණා සමාපත්තියෙන් බලන වෙලාවේ සුදුස්සෙක් හැටියට ඇහැට පේන්නේ කරුණායතට ලක් වෙන්නේ මෙන්න මේ තුන් විපාකයකට කරගත් කෙනෙක්ට. එනිසා සිල්වත් වෙන්න. සිල්වත් වෙන්න කියනකොට ඔබ හිතයි මේ පන්සලට ගිහිල්ලා රෙදි පොරවගෙන සිල්වත් වෙන්න කියනවා කියලා. මා කියන්නේ එහෙම. මේ කාර්ය බහුල සමාජයක ජීවත් වෙන්නේ එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් කරන්න පුළුවන් දෙයක් එපේ අපි කියන්නේ. එනිසා මම ඔබට කියලා දෙනවා කරන්න පුළුවන් විදිය. අද ඉඳලා පටන් ගන්න. මම ඔබට කියන්නේ පැය 24ම සිල්වත් වෙන්න කියලා. ඒ කියන්නේ පැය 24ම සිල් වෙලා ඉන්න කියනවත් නෙමෙයි. ඔබට කරන්න පුළුවන් වෙලාවක් මම කියනවා. දවසකට එක පැයක්. පැය 24ක් තියෙන එක පැයක් තෝරගන්න. අපි හිතමු උදේ 8 ඉඳලා 9 වෙනකම් කියන පොරලෝසුව බලලා ඔන්න වෙලාව තීරණය කළා. 8 ඉඳලා 9 වෙනකම්. තමන් එක්ක ගිවිසුමක් පොරොන්දුවක් අදිස්ථානයක් ඇති කරගන්නෝ. අනේ මම මේ පැය ඇතුළත මැස්සෙක් මදුරුවෙකුටවත් හිරිහැරයක් කරන්නේ නැහැ. කිසිම ජීවිතයකට හානියක් කරන්නේ නැහැ. මත් සත්ව ඝාතනයේ සත්ව හිංසනයේ මේ පැය ඇතුළත වෙලකලා ඉන්නවා. මේ පැය ඇතුළත මම කෝටියක් වටින දෙයක් අනුන්ගේ දෙයක් ගන්න මට ඉඩ ලැබුණා. මම ගන්නෙ නෑ හොරකම් කරන්නේ නෑ කියලා. මේ පැයේදී මම හොරකමින් වැළකෙනවා. මේ පැයේදී තව කෙනෙක් සමග කායිකව හැසිරෙනවා නෙමෙයි. ඇස්කොණකින් තරම මාත්‍රානිකව බලලා. සිතුවිලි මාත්‍රයකින්වත් අනිත් අය දිහා බලලා කාමක හැඟීමක් ඇති කරගන්නේ නෑ. මම මේ වෙලාවේදී කාම මිත්‍යාචාරයෙන් මිදෙනවා. මේ පැය ඇතුළත ඔබ කය රැකගත්ත වෙනවා. ඊළඟට මේ පැය ඇතුළත මම මොනම හේතුවක් නිසාවත් ජීවිතේ නිසාවත් බොරුවක් නම් කියන්නේ නැහැ. මේ පැය ඇතුළත අනුන් විදවන කියලා මම කියන්නේ නැහැ. මේ පැය ඇතුළත අනුන් විදවන අනුන්ගේ හිදවන නපුරු සහසිරලු වචනයක් කියන්නේ. මේ පැය ඇතුළත අනුන් ප්‍රමාද කරවන හිස් වචන කතා කරන්නේ. මේ පැය ඇතුළත මම මත්ෙන් මත් කුඩු ටිකක් නෙමෙයි දුම් වැටියක් බුලත් විටක් පමණවත් පාවිච්චි කරන්නේ. මම මේ පැය ඇතුළත මම මේ සිල් ටික රකිනවා. දැන් පොරොන්දු ටිකක් ඇති කරගත්තා. ගොඩක් වෙලා නෙමෙයි එක පැයක්. අමාරුද කරන්නේ? කාටවත් බැරි නෑ. දැන් වෙලා බැලුවා 9යි. දැන් හරි දැන් දුසීල වෙන්න කියනවා නෙමෙයි. දැන් පැයක් ගෙවුණා හරි ඉතරයි පුරුදු කාලේ ඉවරයි. ඊට පස්සේ ඔබ පුරුදු විදිහට ජීවිතේ ගෙවන්න. දැන් හිතන්න බලන්න ඔබ දවසකට පැය ගන්න යෙදුනොත් මාසෙකට කීයක්ද පැය 30. මාසෙ 15කට සිල් ගන්න ගිහිල්ලා සිල් සමාදන් වෙන කෙනා කොච්චර කාලයක්ද සිල් ගන්නේ? පැය 30ක් සිල් ගන්නේ. පැය 5යි 6යි මෙහෙනම්. එතකොට ඔබ පැය 30 අනිවාර්යෙන් සිල්වත් වෙනවා. සමහර වෙලාවට පන්සලට ගිහිලා සිල් සමාදන් වෙච්ච කෙනාගෙන් ඇහුවොත් ඔබ ඔය දවසේ ඒ කාන්තෙන් කය වචන දෙක රැකගත්තද කියලා ඇහුවොත් උඩ බිම වලයි. විශ්වාස නැහැ. රැකුණක් දන්නේ නැහැ. හැබැයි ඔබට දෙවියන් බුදුන් ඉදිරියේ අමනුෂ්‍යයන් බ්‍රහ්මයන් ඉදිරියේ මිනිස්යන් ඉදිරියේ දිවුරා කියන්න පුළුවන් ඒ කාන්තෙන් මම මේ මාසේ පැය 30ක් සිල්වත් වෙලා තියෙනවා. දැන් ඔබට සත්‍යක්‍රියාවක් කරන්න බැයිද? ඔබේ දුව පුතා ආසනීප වෙච්ච වෙලාවේ, නෝනා මහත්තයා ආසනීප වෙච්ච වෙලාවේ, අම්මා තාත්තා ආසනීප වෙච්ච වෙලාවේ සත්‍යක්‍රියාවක් කරන්න බැරිද? ඒකාන්තයෙන් මම මේ මාසයේ ඇතුළත පැය 30ක් කය වචනේ සුරක්ෂිත කරගෙන සිල්වත් වූ බව දෙහසේ ඉන්න බඹුන් දකින, දෙවියන් දකින, ආර්ය උත්තමයෝ දිවස් ඇත්තෝ යම් තැනක ඉන්නවා නම් ඒ ඇත්ත දකින, අමනුෂ්‍යය දකින ඒකාන්ත ඇත්තක් සත්‍යයක්. ඒ සත්‍යයේ බලයෙන් සුවපත් වේවා. සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් ආනුභාවයක් තමන්ගේ ජීවිතය තුළ එකතු කරගන්න. මාසිකට පැය 30යි. අවුරුද්දක් යනකොට පැය 360ක් සිල්වත් වෙන. සංසාර ගමනේ අංග විකල නොවි, ලෙඩෙක් නොවි, මන්දායස්ක නොවි, විරූපී නොවි උපදින්න. ඔය ටිකක් ප්‍රමාණවත්. කලක් යනකොට ඔබට තේරෙයි අනිත් පැය 23 ද සැප තියෙන්නේ, මේ පැයේද සැප තියෙන්නේ. හිත හිතා සතුට වෙන්න පුළුවන් කොයි පැයේද කියලා. අන්න ඔබට එදාට හරි ලේසියෙන් ඔය පැයට තව පැයක් එකතු කරගන්න බැරි වෙන එකක් නෑ. එනිසා අද ඉඳලා අවුරුද්දේ අලුත් ප්‍රාර්ථනාවක්. අද ඉඳලා මම දවසකට පැයක්. පැය 24ම නෙවෙයි. අද ඉඳලා මම එක පැයක් ජීවිතාන්තයේ දක්වා හැමදාම සිල්වත් වෙනවා කියලා අදිස්ථාන කරන්න. අමාරු නෑ. ඒක කාවත් සතුටු කරන්නේ නෙමෙයි. ඔබ ඔබව සුරක්ෂිත කරගන්න. ඊළඟට දන් දෙන්න කියලා කෙනෙකුට මේ හම්බ කරන දේ මාගේ ජීවිතේ පවත්තන්න. කොහොමද දන් දෙන්නේ? දානය කියන එක බුදුහාමුදුරු පැනේවි බොහෝ වස්තු සම්පත් වේදන් කරලා කරන ක්‍රියාවක් හැටියට නෙමෙයි. ඔබට පුළුවන් ඉඳුල් වතුරු ටික වළඳ පිඟාන හොදලා විසිකරන ඉඳුල් වතුරු ටික දානයක් කරගන්න පුළුවන්. නිකන් විසිකරන්න එපා ඉඳුල් වතුරු ටික. ඒ ටික අතට අරගෙන කලන හිතක් කුසල් හිතක් පහළ කරගන්න. මේ ලෝකේ අපට නොපෙනෙන කුඩාම කුඩා සුත්‍ර ජීවීන් ඉන්නවා. මේ ඉඳුල් ටික ආහාර කරගන්න. අන්න ඒ සතුන් ටික අරමුණු කරලා අනේ මේ ඉඳුල් ටික කුඩාම කුඩා සුත්‍ර ප්‍රාණීකුට හෝ මේ ගවර වලක කුණු වලක හෝ ඉන්න මේ කාණු දිගේ ඉන්න ඒ සුත්‍ර ප්‍රාණීන්ට මේ ඉඳුල් ටික ආහාරයක් වේවා කියලා හිතාගෙන ඉඳුලට ටික ආකදාන. ඔබ ආත්ම භාව 100ක් දෙව් සැප මිනිස් සැප විඳින්නට හේතු වෙන පින්කමක් මේ දුල් වතුර ටිකෙන් කළේ. අතට ගත්ත බත්පතින් මිටක් මතක ඇති අපේ පැරණි ගෙවල් වල ලෑල්ලක් ගහලා තුනන් පුංචි කුරුල්ලන්ට ලේන්නුන්ට ඇවිල්ලා බත් කන්න. අන්න ඒ බඳු තැනක් හදලා බත් මිටක් එතනින් තියන්න. ඒ බත් මිට ඔබව සංසාර ගමනේ දුගියේ දිලින්දෙක් කරන්නේ නැතුව දෙව් සැපතින් මිනිස් සැපතින් සපවත් කරන්න සමානවත් වේවි. ඊළඟට දුර්ජනෙක් වුණත් කමක් නෑ. ආවොත් ඉල්ලගෙන ආවොත් යමක් නොදී ඉන්න එපා. එයාගේ තරආතිරම උ අරගෙන ගිහිල්ලා මොනවද කරන්නේ, කුඩු බොයිද අරක්කු බොයිද කියලා හොයන්න එපා. ආපු කෙනාට යමක් දෙන්න දුර්ජනෙක් වෙන්න පුළුවන්. මොකද තිරසනෙකුට දෙනවට වඩා ආත්ම භාව දහසක් දෙව් මිනිස් සැපගෙන දෙන පින්කමක් වෙනවා ඒක. ඊළඟට ඔබ ටිකක් පරීක්ෂාකාරී වෙන්න, ඔබ ජීවත් වෙන සමාජය, ඔබ රැකියාව කරන ආයතනයේ ඇති ගුණවත් අය, හිතන්න මා ළඟ නැති ගුණ තියෙන අය හොයන්න. මෙන්න මේ මිනිස්සයා මව්පියන්ට හොඳට උපස්ථාන කරන කෙනෙක්. මෙයා කවදාවත් මත්පැන් නොබන කෙනෙක්. මෙයා කවදාවත් බොරු නොකියන කෙනෙක්. මෙයා කවදාවත් වැරදි දෙයක් නොකරන කෙනෙක්. යම් කෙනෙකුගේ ගුණයක් හඳුනගෙන මෙයා ගුණවතේ කියන හැඟීම ඇතිව අන්නේ බඳු කෙනාට තේකහට කෝපයක් දෙන්න. ඔබ ගෙනෙන ආහාරපතින් ස්වල්පයක් ඔහුගේ පිඟානට බෙදලා දෙන්න. ආත්ම දස දහසක් දෙව් මිනිස් සැපගෙන දෙන පින්කමක් වෙනවා ඒක. එතනින් එහාට මම දානය ගැන කතා කරන්නේ ඔය හැමදාම ජීවිතේ එකතු කරගන්න පුළුවන් දානමය පින්කම්. එනිසා එතනින් පටන් ගන්න අද ඉඳලම දවසේ හැමදාම මේ දුල් වතුරු ටිකෙන් හරි දානමය පින්කමක් ජීවිතේට එකතු කරගන්න. ඊළඟට භාවනාමය පින්කම අත් නොහැර අඛණ්ඩව කොහොම හරි කරන්න ඕන එකක්. ඒක ජීවිත අඩාල වෙන පිස්සු හැදෙන වැඩක් නෙමෙයි. වැරදි විදිහට කළොත් එහෙම වෙන්න පුළුවන් සමහරවිට. හැබැයි සමාජයේ අදහසක් තියෙනවා භාවනා කරලා පිස්සු හැදෙනවා කියලා. භාවනා කරලා කවදාවත්ම පිස්සු හැදෙන්නේ නැහැ. හැබැයි මේ ඇත්තුලඟ අධ්‍යක්ීම් ඇති අන්න අරය භාවනා කරලා තමයි පිස්සු හැදෙන්නේ. ඇත්තටම භාවනා කරලා පිස්සු හැදෙන්නේ නැහැ. එයා භාවනා කරන්න පටන් ගත්තම පිස්සු වෙනවා. දැන් සමහරුන්ට කියනවානේ එයා ඉගෙනගෙන වැඩි වෙලයි පිස්සු හැදෙන්නේ කියලා. ඔබ හිතනවාද ඉගෙනගෙන වැඩි වෙලා පිස්සු හැදෙනවා නම් ඔක්කොම පිස්සු වෙන්න ඕනේ ඉගෙන ගත්තාය. එහෙම වෙන්නේ නැහැ. ඒ අය ඉගෙනගෙන වැඩි වෙලා පිස්සු හැදෙනවා නෙමෙයි. එයාගේ පිස්සුවේ ආරම්භය තමයි කියවන්න පටන් ගන්නවා. ඒ රෝගයේ ලක්ෂණය තමයි ආරම්භයේ එයා කියවන්න පටන් ගන්න. එතකොට එයා නොනැවති පුස්තකාල ගානේ ගිහින් ගිහින් රෑ දවල් දෙකේ කියවනවා. අපි දකින්නේ එයා කරන ක්‍රියාවනේ. අන්තිමට අන්න අර කියවීමත් එක්ක එයාගේ රෝගය උත්සන්න වෙනවා. ඔන්න අපි කියන කීයවලා තමයි යට පිස්සු වෙන්නේ කියලා. සමහර වෙලින මේ වගේම භාවනා කරන්න පටන් ගන්නෙම පිස්සුවේ. ඔළුව නරක් කරගන්න. කාලයත් එක්ක අර රෝගී උස්සන වෙන අපිට මුලින් පේන්නේ. ඔන්න අපි කියනවා භාවනා කළා තමයි යට පිස්සු වෙන්නේ කියලා. භාවනාවෙන් පිස්සු හැදෙන ඔළුව නරක් වෙන ක්‍රමයක් තියෙනවා. ඔය කසින භාවනා වගේ දෙයක් නිවැරදි උපදෙස් නැතුව කළොත් යම් බිය චකිත කම්පන ඇති වෙන්න පුළුවන් මානසික කම්පන ඇති වෙන්න පුළුවන් ඒ භාවනාවේ තාමත් මෙහාට ගැඹුරට ධ්‍යාන මට්ටමට ගිය කෙනෙකුට විතරයි එහෙම වෙන්නේ භාවනාව වර්ධවා ගත්තොත් භාවනාව වෙන එකක් නෑ ඒ වෙන්නේ පිස්සු හැදෙන්නේ නෑ ඒ නිසා පොඩ්ඩක් වැඩි දෙයක් ඕනේ නෑ බුද්ධ ප්‍රතිමාවක් ළඟට ගිහිල්ලා දවස් විනාඩි 5ක් 10ක් බලාගෙන ඉන්න බුදුගුණ අනන්ත බව මොහොතක් මෙහි කරන්න. සියලු සත්වයෝ සුවපත් වේවා. හිතන්න අවීචියේ ඉන්න සත්වණේ කොච්චර දුක් විඳිනවද ඇත්ත. අවීචියේ ඉන්න සත්ව අරමුණු කරලා මේ සත්වයෝ මේ දුකින් මිදේවා. තිරිසං ආත්ම භාවයේ ඉන්න සත්තු ගැන හිතන්න. අනේ මේ සත්තු මේ ආත්ම භාවයෙන් මිදී සුවපත් වේවා. ප්‍රේත ලෝකේ අසුර ලෝකේ ඉන්න සත්තු ගැන හිතන්න. ඒත් සුවපත් වේවා. මනුස්ස ලෝකේ කොච්චර දුක් විඳින අය ඉන්නවද? ඒ අය ගැන හිතලා මනුස්ස ලෝකයේ ගැන හිතලා සියලු මිනිස්සුම සුවපත් වේවා නිරෝගී වේවා. ඉතින් හරි හොඳයි. තමන්ගේ ගෙදර ඉන්න අයට මෙත් වැඩනවා. අපි කතා කරනවා අපේ දරුවෝ හරි හිතුවක් ආරයි කියලා. ඔය මෛත්‍රිය යොදා ගන්න පුළුවන් ඒ දරුවන් ඉක්මවන්න. හොඳ ලස්සන සිදුවීමක් තියෙනවා. දැන් වෙලාව නම් ගිහිල්ලා ගා. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ එක්තරා ගමකට වැඩියා. ඔය ගමේ හිටියා බොහොම ලස්සන තරුණේ. හරීම පිරිස් බලයක් ඔක්කොම තරුණ වේයාගේ යටතේ තමයි හිටියේ. ඉතින් හැමෝම එන නිසා එයත් ඇවිල්ලා බුදුහාමුදුරුව වන්දනා. ආනන්ද හාමුදුරුව මේ තරුණයට කතා කරලා කියනවා ඔබ වෙන කෙනෙක් බුදුහාමුදුරුව දකින්න ආපු එක හරි වටිනවා. ඔබ වගේ කෙනෙක් බුදුහාමුදුරුවන් ශ්‍රී පාදවල වැඳපු එක හරි වටිනවා. ඔබට බොහෝ දෙනෙකුට ආදර්ශයක් වෙනවානේ කියලා කිව්වහම මේ තරුණයා කියනවා මට ඕන කමක් නෑ බුදුහාමුදුරුවන්ට වඳින්න. ඔය හැමෝම ආපු නිසා මාතාව මිසක් කියලා උන් හේරළුවෙන් කතා කරා. කතා කරලා ගියා එන්න. බුදුහාමුදුරුවන්ට ගිහිලා ආනන්දාරුකුව මෙන්න මේ තරුණයා හරි වැදගත් කෙනෙක්. එයාට මේ මුළු පිරිසම එකතුයි. ඉතින් බුදුහාමුදුරුව දකින්න ආවා මම මෙහෙම කතා කළාම මෙහෙම කිව්වා කියලා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? මේ තරුණයා පිළිබඳව මෛත්‍රී සිතක් පහර කළා. මොහොතක් උන්වහන්සේ ඔහු අරමුණු කරගෙන මෙත් ඇදුවා. වැඩි වෙලාවක් ගියේ නැහැ මේ තරුණයා ආරාමයක් ගානේ කුටියක් ගානේ අමින් බුදුහාමුදුරන් හොයනවා. අන්න තමන්ට අවනත වුණා අර මෛත්‍රී බලයෙන්. ඒ නිසා තමන් හැමදාම දවසක් තමන්ගේ ස්වාමියා පිළිබඳව, බිරිඳ පිළිබඳව, දරුවන් පිළිබඳව, මව්පිය පිළිබඳව, තමන්ගේ ආයතන ප්‍රධානීන් පිළිබඳව, ආයතනයේ තමන් එක්ක වැඩ කරන අය පිළිබඳව හිතලා කියාගේ ජීවිතය යහපත් වෙන්න, සුවපත් වෙන්න, මෙත් වඩන්න, සෙත් පතන්න පුළුවන් නම් අපි දන්නේම නැතුව ඒ අය අපට මිත්‍ර වෙනවා. ඒ නිසා ඒ බඳු පුංචි භාවනා ක්‍රමයකින් හරි අපේ ජීවිතය හදාගන්න. ඊළඟට බලන්න මේ කය දිහා. මේ ලස්සනට පේනවා. හරි ලස්සනයි. ඒත් මේ ලස්සන දේ ඇතුළේ තියෙන්නේ මොනවද කියලා මේ කය ඇතුළත ටිකක් විමසලා බලන්න. අනේ මේ සොඳුරුව ලස්සනට ප්‍රේමනාපෝ පේන මේ සිරුර ඇතුළත අභ්‍යන්තරයේ මේ බඳු අපවිත්‍ර දෙයින් යුක්ත තැනක් නේද? මේව අවලස්සන තැනක් නේද මේ ලස්සනයි කියලා පේන කියලා මේ ජීවිතයේ මේ කය දිහා බලන්න පුළුවන් නම් ඒකත් හොඳ භාවනාවක්. ඉතින් ඒව වෙනම කතා කරලා ඉගෙන ගන්න ඕන. ඉතින් මෙන්න මේ බඳු තුන් පින්කම් වලින් අද ඉඳලා මේ වර්ෂය ආරම්භ වෙන දවස අපේ සම්මතයට අනුව සිංහල සංස්කෘතියට අනුව ඉතින් අද දවසේ අපි මේ අවුරුද්දේ අලුත් ප්‍රාර්ථනාවක් ඇතුව අලුත් ජීවිතයක් ගොඩනගන්නට මේ ධර්ම දේශනාව උදව් උපයෝගී කරගෙන අලුත් අදිස්ථානයක් ඇතුව අලුත් ප්‍රාර්ථනාවක් ඇතුව අලුත් වැඩපිළිවෙලකින් අද ඉඳලා මේ ජීවිතය ගෙවන්න අදහස් කරන්න ඒ සඳහා ජීවිතය මෙහෙවන්න ඔබට සියලු ශක්තිය භාග්‍ය වාසනාව ਸਰව ආරක්ෂාව රැකවරණය නිරුක් නිරෝගී භාවයේ සඳහායි කාන්තේ ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අද මේ බොහෝ වෙලාවක් මේ වර්ෂයේ කවුරුත් කාලා දීලා සීවිකල් කරගෙන සතුටු වෙන වෙලාවේ සිහි එළවාගෙන හොඳ හිතින් ධර්ම ශ්‍රවණය කළා. මේ තුලින් ජනිත කරගත් උතුම් කුසල පුණ්‍ය සම්පත්තිය අප හැමට සියලු දුක් ගෙවා ලබන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පින ද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයට මේ ගෘහ වස්තු ආදීට අධිග්‍රහිත කල්යාණ මිත්‍ර ඉෂ්ට දිව්‍ය රාජ සමූහයාට මේ පින් අයිති වේවා. දිවිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට. විජිත මහත්මා නමින් එම මැතිනිය නමින් දෙකුලයන් හිමේ පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුරුදරු හිතවත් ප්‍රසන්න ඇසි යම් ඥාති බිරිසක් නාම ගෝත්‍ර වලින් සීකර හැකිනම් ඒ හැමටත් නාම ගෝත්‍ර වශයෙන් සීකර ගත නොහැකි මේ ජීවිතයේ හෝ අතීත සංසාර ජීවිතයේ අපට මාතෘත්වයේ පිතෘත්වයේ සිටි යම් ඥාති පිරිසක් වෙන් බලාපොරොත්තු වන්නේ නම් ඒ හැමටත් ඔබ අප හැම දෙනා නමින් නැසීමේ ගිය සියලු ඥාතිවරුන්ටත් මේ පින් 107ක් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක්ඛිර සසර ගමන නිවා කොට සාන්තු නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යා ඉදිත මහත්මා එම මෙතිනිය දරුවන් ඇතුළු මේ හැම දෙනාටත් තම තමන්ගේ ඇදු වැඩ ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සුජීවත්ව වාසය කරන සෑම සියලු දෙනාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් පුනරුවන් ඥානභාවයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලය අනන්ත ආශිර්වාදයෙන් නවග්‍රහාදීන්ගෙන් එළඹෙන්නේ යයි විශ්වාස කරන ඒබඳු යම් දෝෂයන් නැත්නම් ඒ සියලු දෝෂයන්ද අනවින බන්ධන ස්වාකට වහාදීන් ඇති වෙන දෝෂ යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නාග ගාන්ධාරව ආදීන් ඇති වෙන දෝෂ කර්ම විපාකයෙන් හටගන්නා වූ දෝෂ අනුන්ගේ උපක්‍රමයෙන් හටගත් දෝෂ තමන්ගේ විසම පැවැත්මෙන් ඇති වූ දෝෂ ඉරුතු විපාරයාසයෙන් වාතයෙන් පිටින් සෙනින් හටගත් දෝෂ ආදී කොට ඇති සියලු රෝග දෝෂ දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනය සැනසෙල්ල මේ උදා වූ වසරේ හැම දිනාටම ලැබේවා සැලසේවා. සියලු කරන කියන රැකී ආරක්ෂා වෙන හේලඳාම් ගොවිතැන් අධ්‍යාපන ආගමික කටයුතු දිනින් දින සඵල වේවා දියුණු වේවා. සසරෙහි සරණාතුරු ද නරකාදී දුක තිබයකට සාපිපාසාදී දුකකට දුර්ජන ඇසුරකට කිසි කලකක්වත් නොවේ. සත්පුරුෂ ඇසුරෙන් තව තවත් ධම්ම මඟට කුසල මඟට යමු. සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් නිවන් සුව කල් නොවේවාම හැම දිනාටම ලැබේවා සැලසේවා කියලා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සර්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.